ඊළඟට ගරු කංජන විජේසේකර මැතිතුමා අපතුමාට මිනිත්තු 18ක කාලයක් තියෙනවා. ඔඩ ප්ලීස් ගරු විර්සුමන වීරසිංහ මැතිතුමා මුලාසනෙට.
ගරු අමාත්‍යවරයා කතා කරා.
ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, සතුට වෙනවා අද දවසේ විශේෂයෙන්ම 22 සංශෝධනීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අද මේ ඉදිරිපත් වී තිබෙන යෝජනා පිළිබඳව විවාදයට කරුණු කීපයක් එකතු කරන්න ලැබීම පිළිබඳව. ඒ වගේම මට පෙර කතා කරපු හිටපු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එතුමාගේ කතාවේදී පැවසුවා 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන මොහොතේ එතුමාට ඒ වෙනුවෙන් ඡන්දය ලබා ගැනීම වෙනුවෙන් කටයුතු කරන්න සිදුවෙච්ච ආකාරය. හැබැයි එතුමාට එක දෙයක් අමතක වුණා. ඒ පාර්ලිමේන්තුව මම නියෝජනය නොකළත් එදා දවසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ ඡන්දය 19 ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් ලබා ගන්න එතුමා තව පොරොන්දුවකුත් දුන්නා. මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ පොරොන්දුව. 19 සංශෝධනයත් සමග ඊළඟ පාර්ලිමේන්තුව විසිරීමට පෙර මැතිවරණ ක්‍රමයේ වෙනස් වීම තමයි එතුමා කරට අතදාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට ලබා දීපු පොරොන්දුව. ඒ නිසා තමයි එදා දවසේ අති බහුතරයක් 19 ව්‍යවස්ථා සංශෝධනයේ සමහර කරුණු වලට එකඟ නොවුනත් 19 සංශෝධනයත් සමග මේ රටේ මැතිවරණ ක්‍රමයත් ඒකාබද්ධව වෙනස් වෙතු කියන අරමුණ ඉදගෙන ජනාධිපතිවරයා හැටියටත් ඒ අවස්ථාවේ පක්ෂේ නායකයා හැටියටත් සන්ධානයේ නායකයා හැටියටත් ඒ අවස්ථාවේ පාර්ලිමේන්තු නියෝජනය කරපු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඒ වෙනුවෙන් ඡන්දය ලබා දෙන්න කටයුතු කරේ. ඒ පාර්ලිමේන්තුව මම නියෝජනය නොකළත් අපි දැක්කා 2015 පසුව විශේෂයෙන්ම ඒ ඇතිවෙච්ච වෙනසත් සමග මේ සංශෝධනය තුළ යම් යම් දේවල් විශේෂයෙන්ම සාධනීය දේවල් තිබුණත් සමහර අවස්ථාවල් දැක්ක අපි ඒ ව්‍යවස්ථා සංශෝධනය නිසා සමහරලාට අවහිර වෙච්ච දේවලුත් තිබුණා. ඒ නිසාම තමයි 2019 මැතිවරණයට යන අවස්ථාවේ පාර්ලිමේන්තු මැතිවරණ ජනාධිපතිවරණයට යන අවස්ථාවේ විශේෂයෙන්ම අති බහුතරයක් ජනතාවට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙනුත් අලුත් ව්‍යවස්ථාවක් වෙනුවෙනුත් කියන සංකල්පය වෙනුවෙන් අති බහුතරයක් ජනතාවගේ සහයෝගය දුන්නේ. මම පාර්ලිමේන්තුවට පැමිණි පළවෙනි අවස්ථාවේ ප්‍රාර්ථනා කරේ මේ පාර්ලිමේන්තුව ඇතුලේ ව්‍යවස්ථා සංශෝධන කීපයකට ඡන්දේ භාවිතා නොකරන්න අවස්ථාව නොලැබේවා කියලා. හැබැයි අවස්ථාවට මේ පාර්ලිමේන්තුව තුල ගෙනාපු 20 සංශෝධනයට අපි පක්ෂව ඡන්දේ ලබා දුන්නා. ඒ අවස්ථාවේ රටේ ජනතාවගේ බහුතර බලෙන් ඒ ලබා දීපු ඡන්දය ඒ ජනතාව බලාපොරොත්තු වෙච්ච කාරණා ඉෂ්ට කරන්න වගේම අද දවස වෙන විට ඒ කෙටි කාලයක් තුළ අවුරුදු 1.5කට පස්සේ ඒක නැවත වතාවක් යම් යම් දේවල් වෙනස් කරලා අපිට 22 සංශෝධනයේ හැටියට ඡන්දය ලබා දෙන්න අවස්ථාව අද උදා වෙලා තියෙනවා. මොකද මම ප්‍රාර්ථනා කරනවා මේ පාර්ලිමේන්තු නියෝජනය කරන සියලු දෙනා වගේම නැවත වතාවක් මේ ව්‍යවස්ථාව සංශෝධනය නොකර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කමිටුවක් දැම්ම අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම වෙනුවෙන් ඒ පාදක කරගෙන තියෙන ජනාධිපති නීති රොමේස සිල්ලා මැතිතුමා ඇතුළු ඒ පිරිස අවුරුද්දක කාලයක් පුරාවට ඒ සකස් කරපු ව්‍යවස්ථාවේ අඩුපාඩු තියෙනවා නම් ඒ පිළිබඳව අපි සාකච්ඡා කරලා මීළඟට තව සංශෝධන නොකර මේ රටට ගැලපෙන මේ රටේ අද දවසට ගැලපෙන සංශෝධනයක් නෙවෙයි රටේ අනාගතයට ගැලපෙන. අපි හුඟක් වෙලාවට මේ සංශෝධන ගේන්නේ රටේ තියෙන වර්තමාන තත්ත්වෙට. රටක ව්‍යවස්ථාවක් නිර්මාණය විය යුත්තේ තවත් අවුරුදු 30කට 40කට 50කට. නමුත් අපි හැමතිස්සම ව්‍යවස්ථා සංශෝධන ගේන්නේ අතීතයට වර්තමානයට. ඒ නිසා අපි ඉදිරි කාලයේදී ඒ වෙනුවෙන් යම් ප්‍රවේශයක් ලබා ගත යුතුයි කියන යෝජනාව මේ වෙලාවේ කරනවා. ඒ වගේම විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරු චෝදනා කරා මේ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව. මේ ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු පිළිබඳව. නමුත් ඔබතුමන්ලත් ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කරා. 21 ව්‍යවස්ථා සංශෝධනයේ හැටියට. ඒ 21 සංශෝධනයේ හැටියට ඔබතුමන්ලා ඉදිරිපත් කරපු හැම කරුණක්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ කිව්වේ මේ පාර්ලිමේන්තුවේ 3/2 බලයක් පමණක් නෙවෙයි ජනමත විචාරණයකුත් සම්මත විය යුතුයි කියලා. එනිසා ඔබතුමන්ලා ඉදිරිපත් කරපු ඒ යෝජනා වලියට ප්‍රායෝගිකව සම්මත කරගැනීමේ බාධාවන් තියෙනවා. අපි තේරුම් ගන්න ඕන අපේ රටේ තියෙන තත්ත්වය සහ මේ පාර්ලිමේන්තුවේ තියෙන ව්‍යුහය. එනිසා ඔබතුමන්ලා එක පැත්තකින් අසමත් වුණා මේ වෙලාවේ සම්මත කරගන්න පුළුවන් වෙච්ච යෝජනාවක් පාර්ලිමේන්තුවට ගේන්න. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒකට අනුමැතිය ලැබුණේ නැහැ. ඒ වගේම ඔබතුමන්ලා මේ වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණය යම්කිසි නිර්දේශයක් ලබා දීලා තියෙන සහතිකයක් ලබා දීලා තියෙන මේ පාර්ලිමේන්තුවේ අපිට කරන්න පුළුවන් වෙච්ච සංශෝධනය කිරීම පිළිබඳවත් විවේචනයක් ඉදිරිපත් කරනවා. එසා අපි සියලුම සංශෝධන දිහා බැලුවම ඒකේ අඩුපාඩු ඇති. සමහර තැන්වල අපිට කරන්න ඕන සියලුම දේවල් කරගන්න නොහැකි ඇති. ඔබට මතක ඇති 2015 ඔබතුමන්ලා නියෝජනය කරපු පාර්ලිමේන්තුවේ මම මේ පාර්ලිමේන්තුව නියෝජනය කරේ නැහැ. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඇතුලේ පාර්ලිමේන්තුවේ විසිරීමේ බලය අවුරුද්දේ ඉඳලා අවුරුදු 4 දක්වා ගෙනිච්චා. අපේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත් වුණාට පස්සේ 3-2 බලයක් ලැබිච්ච පාර්ලිමේන්තුවේ එතුමා පාර්ලිමේන්තුවේ ඒ කාලේ අවුරුදු 2.5ක් බවට පත් කරා. මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අවුරුදු 10ක් දක්වා ගෙනිච්චා. එතුමා සමහර දේවල් ඉවත් කරගත්තා. එනිසා මේ සෑම කාරණාවකදී මොකද අපි පිළිගන්නවා විගණන කොමිසම ප්‍රසම්පාදන කොමිසම මෙවැනි කාරණාවලදී මත දෙකක් තිබුණා. 2015 ඉඳලා 19 කාලය තුලදී යම් යම් දේවල් රජයේ කටයුතු කිරීමේදී බාධාවන් එල්ල වුණාද කියන එක. මොකද මමත් පිළිගන්නවා මේ රටේ විගණන කොමිසම ප්‍රසම්පාදන කොමිසම වැනි මේ රටේ විශේෂයෙන්ම දේශපාලඥයන්ට වැඩියෙන්ම චෝදනා එල්ලෙන ඒ කාරණා පිළිබඳව සැලකිලි ගැනීම සඳහා මේ සංශෝධන තුලින් ඉඩ ප්‍රස්තාව ලැබෙනවා කියන එකත් මම සතුටෙන් මේ වෙලාවේ අපි සිහිපත් කළ යුතුයි. විශේෂයෙන් පහුගිය කාලේ අපිට එල්ල වෙච්ච චෝදනා දිහා බැලුවම සමහර ලාවට අපි දන්නවා රටේ තියෙන තත්ත්වය, මූල්‍ය තත්ත්වය, බැංකු පද්ධතියේ තත්ත්වය, මේ තත්ත්වයන් එක්ක යම් යම් තීන්දුව తీරන ගන්න වෙනවා. එනිසා මම විශ්වාස කරනවා මේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ සංශෝධනය මේ කඩිනමින් ගෙනාව කටයුත්තක් නෙවෙයි. මේකට පක්ෂ විපක්ෂ සියලු දෙනා සහභාගී වෙච්ච කාරණාවක්. මේ පිළිබඳව පළවෙනි සාකච්ඡාව ඇති වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවරයා හැටියට ඉන්න කැබිනට් මණ්ඩලයේ. ඒ කැබිනට් මණ්ඩලයේ පත්වෙච්ච සමාජිකයෙක් හැටියට තමයි අප්‍රේල් මාසේ ඉඳලා මේ පිළිබඳව සාකච්ඡාව කරගෙන එන්නේ. විවිධ යෝජනා එනවා, විවිධ සංශෝධන ඉදිරිපත් කරනවා. එදා දවසේ ගෝඨාභය ජනාධිපතිතුමා ගෙනාපු යෝජනාව ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා ලෙස, ජනාධිපතිවරයා ලෙස, විජේදාස රාජපක්ෂ මැතිතුමා අධිකරණ ඇමතිවරයා ලෙස ඒ කටයුත්ත ඉදිරියට ගෙනල්ලා තමයි අද මාස කීපයකට පස්සේ මේක පාර්ලිමේන්තුවේ මේ ආකාරයෙන් විවාදයට ගණන්න කටයුතු කරන්නේ. මම නම් යෝජනා කරනවා මේක තවදුරටත් අපි කල් දැමිය යුතු නැහැ. මේ පිළිබඳව විශාල කාලයක් අපි වැය කරලා තියෙනවා. පක්ෂ නායකයන් විවිධ අවස්ථාවල මුණ ගැහිලා තියෙනවා. මන්ත්‍රීවරු විවිධ අවස්ථාවල මුණ ගැහිලා තියෙනවා. සියලු දෙනාට එකඟ වෙන්න බැරි වුණත් මම විශ්වාස කරනවා මූලික රාමුව හැටියට අපි සියලු දෙනාට 22 වෙනි සංශෝධනයට එකඟ වෙලා මේක හෙට දවසේ සම්මත කළ යුතුයි කියන යෝජනාවත් මේ වෙලාවේ කරනවා. එවැනි අපි විශ්වාස කරනවා අද දවසේ විපක්ෂ නායකතුමා සමහර ලාවට ආණ්ඩුවේ ඉන්න පාර්ශව වලට එක පැත්තකින් චෝදනා එල්ල කරලා මෙන්න මේ සංශෝධන ගේන්න හදනවා, මේක කඩාකප්පල් කරන්න හදනවා වගේ චෝදනාවක් එල්ල කරා. එම කඩාකප්පල් කරන්න කවුරුවත් නැහැ. එවැනි සංශෝධන ගේනවා නම් විපක්ෂයේ ඔබතුමාලට අයිතියක් තියෙනවා ඒකට විරුද්ධව ඡන්දේ පාවිච්චි කරන්න. ඔබ එකඟ වෙන්නේ නැති දෙයක් තියෙනවා නම් අපි මට හිතුණා විපක්ෂ නායකතුමා එක පැත්තකින් කියන්න හැදුවේ සංශෝධන ගේන්න හදනවා ඒකින්ද මේකම අපි ගෙනාවොත් අපි ඡන්ද දෙන්නේ නැහැ. ඒ කියන්නේ මුළු ව්‍යවස්ථා සංශෝධනයේම අපි මගහරිනවා වගේ. ඒක තමයි විපක්ෂයේ පහුගිය කාලේ පූර්ව දර්ශන් පෙන්නලා තිබුණේ. දැන් මීට දවස් දෙකකට ඉස්සෙල්ලා අපි ගෙනාවා අපේ බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳව. බලශක්ති ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත 2002 ඔබතුමන්ලා ආණ්ඩුව නියෝජනය කරන අවස්ථාවේ ගෙනාවු පනතේ ඊළඟ දිගුව ගෙනාවම ඔබතුමන්ලා ඒකට එක පැත්තකින් මට හිතුනේ ඔබතුමන්ලා ආණ්ඩුවේ හිටියනම් ඒකට ඡන්දේ දෙයි. හැබැයි ඒක අපි ආණ්ඩුවේ ඉඳලා අපි ගෙනාවු හින්දා ඔබතුමන්ට ඒක දෙන්න නොහැකි නිසා හේතු හදාගත්තා. හේතු හදාගෙන කිව්වා මේක නියාමන ආයතනයේ දාන්න මහජන උපයෝගිතා කොමිසම එහෙම දැම්මොත් විතරයි අපි ඡන්දේ දෙන්නේ කියලා. මේම අවස්ථා කීපයක් ඔබතුමන්ලා කරා. ඒ නිසා අපි මේ වෙලාවේ ඔබතුමන්ලාට විරුද්ධ වෙන්න ඕන දෙයක් තියෙනවා නම් විරුද්ධ වෙන්න පුළුවන්. ඒක අයිතිය තියෙනවා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ඕනම මන්ත්‍රීවරයෙක්ට. මොකද අපි දන්නවා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන බොහෝ දෙනෙක් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ විරුද්ධව කටයුතු කරලා 20 වෙනි සංශෝධනය ගෙන ආයතුයි, අලුත් ව්‍යවස්ථාවක් ගෙන ආයතුයි කියලා මැතිවරණයේ සටන් කරපු පිරිස්. ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ 20 වෙනි සංශෝධනය වෙනින් අත උස්සව පිරිස්. එනිසා අද දවසේ තත්ත්වය වෙනස් වෙච්ච නිසා අද 22 වෙනි සංශෝධනය තුලින් ඒකේන සාධනීය ලක්ෂණ බහුතරයක් තිබෙන නිසා මම විශ්වාස කරනවා අති බහුතරයක් දෙනාගේ කැමැත්තෙන් මම විශ්වාස කරන්නේ මේකට විරුද්ධව අපි අතරේ බෙදීම් තියනවා කියලා ඒ නිසා මේ වෙනුවෙන් ඡන්දේ පාවිච්චි කරන්න කටයුතු කරයි කියලා ඒකෙදි මම හිතනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමත් රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිතුමත් දෙදෙනාම ඉන්නේ එකම ස්ථාවරේ ගෝඨාභය ජනාධිපතිතුමා හිටියෙත් මගේ බලේ අඩු වෙනවට මට ගැටලුවක් නැහැ කියන එක රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිතුමා ඉන්නෙත් ඒ ස්ථාවරේ මේකෙන් යම් හානියක් වෙනවා නම් විධායක ජනාධිපති ක්‍රමයට බලයට එතුමා කිව්වේ නැහැ ඒක ගැටලුවක් නැහැ අපි ඒකට උත්තර දෙන්න පුළුවන් අපිට මේ කටයුතු කරගෙන යන්න පුළුවන් රටේ ජනතාව මේක ඉල්ලලා තියෙනවා අවුරුදු දෙකකට ඉස්සෙල්ලා 19 එපා මේ රටේ නැවත වතාවක් 20 වෙනි සංශෝධනය වෙනුවෙන් ඒ ආණ්ඩුව වෙනස් කරපු ජනතාවම අපි දන්නෝ අවුරුදු දෙකහමාරකට පස්සේ රටේ තියෙන මූල්‍ය තත්ත්වය සහ රටේ තියෙන වර්තමාන දේශපාලන සමාජීය තත්ත්වයත් එක්ක කිව්වා නෑ 20 වෙනි සංශෝධනය නෙමෙයි අලුත් සංශෝධනයක් ගේන්න කියලා ඒක තමයි බොහෝ දෙනෙක් කිව්වේ මමත් විශ්වාස කරනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමා වගේම මේ ව්‍යවස්ථා සංශෝධන වලින් අපේ හැම අපේ තියෙන අර්බුදයකට අපේ තියෙන හැම ගැටලුවකටම අපිට විසඳුම් ලැබෙන්නේ නැහැ අර ජාත්‍යන්තර මූල්‍ය අර්බුදලෙන් අපේ හැම ආර්ථික ප්‍රශ්නකටම විසඳුම් ලැබෙන්නේ නැහැ වගේම නමුත් යම් කිසි සහතිකයක් ලැබෙනවා යම් කිසි ආකාරයක අපිට සාධනීය පියවරක් ප්‍රවේශයක් ගැනීමට ආරම්භයක් ලැබෙනවා ඒ නිසා තමයි අපි මේ සිදු කළ යුත්තේ ඒ වගේම මම විශ්වාස කරනවා 19 දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට ලබා දීපු පොරොන්දුව මැතිවරණ ක්‍රමය වෙනස් වීම 19ත් එක්ක 22ත් එක්කත් අපි විශ්වාස කරනවා මේ රටේ මේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුයි කියලා සුමන්ත්‍රන් මන්ත්‍රීතුමා දැඩි චෝදනා එල්ල කරා ජනතාව ඉදිරියට යන්න අකමැත්ත නිසා සමහර දේවල් වලට අපි ගියේ නැහැ ජනමත විචාරණයට කියලා එතුමාට අමතක වෙලා තියෙනවා එතුමා පහුගිය පාර්ලිමේන්තුව නියෝජනය කරන අවස්ථාවේ ජනතාව ඉදිරියට යන්න තිබිච්ච අකමැත්ත නිසා පළාත් සභා ඡන්දය කල් දාගන්න එතුමා කටයුතු කරපු ආකාරය එතුමා පළාත් සභා ඡන්දය මේ රටේ මැතිවරණ සිටියමෙන් අකුල්ලා දාලා තියෙනවා සංශෝධන ඉදිරිපත් කරේ 70යි 30ක් තිබුණ එක 50යි 50ට ඉදිරිපත් කරා මේක කිසිම සේත්ම ක්‍රියාත්මක කරගන්න බැරි වෙන විදියට ව්‍යාකූල තත්ත්වෙට පත් කරා අපිට මතකයි අපි එදා ඒකබද විපක්ෂයේ මන්ත්‍රීවරු හැටියට අපි දැක්කා උතුරු නැගිනේ ජනතාවගේ ඡන්දයිතිය පමණක් නෙමෙයි මේ රටේ මුළු රටේම ජනතාවගේ ඡන්දයිතිය නැති කරා එදා දෙමළ සන්ධානයේ නියෝජනය කරන මන්ත්‍රීවරු හැටියට කිව්වේ උතුරට වැඩ කරන්න නැගිනේට වැඩ කරන්න බලය දෙන්න කියලා හැබැයි එදා සුමන්ත්‍රන් මන්ත්‍රීතුමා එතුමන්ලාගේම සන්ධානෙන් පත්වෙච්ච මහමැතිවරයාත් එක්ක තිබුච්ච පෞද්ගලික වෛරය හින්දා පළාත් සභාව විසුරුවලා දාන්න ඡන්දේ නොතියා තියන්න එතුමන්ලට විරුද්ධ කණ්ඩායම් වලට බලය උතුරු පළාත් සභාවේ ලැබෙන එක වළක්වන්න ආණ්ඩුවත් එක්ක එදා දවසේ කටයුතු කරලි වෙලා පළාත් සභාව මැතිවරණය අකුල්ලා දැම්මා ඒකෙන් අසාධාරණේ වුණේ කාටද විග්නේශ්වරන් මන්ත්‍රීතුමාත් එක්ක තිබුණු මහමැතිතුමාත් එක්ක තිබුණු වෛරයට ඒක මොකද්ද උනේ අන්තිමට මෙතුමාලා දිගින් දිකටම සටන් කරන්න දෙමළ ජනතා සන්ධානයේ නියෝජනය කරන සමහර මන්ත්‍රීවරු උතුරට අවශ්‍ය සංවර්ධනය දෙන්න යටිතල පහසුකම් සංවර්ධනය කරන්න අපිට අවශ්‍ය පහසුකම් ටික දෙන්න කියලා හැබැයි එහෙම පහසුකම් දෙන්න පුළුවන් පළාත් සභාවක් වසර ගණනාවකට පස්සේ බිහි වුණා පළාත් සභාව මැතිවරණය තියලා තමන්ගේ නියෝජනය කරන පිරිස් තෝරා ගැනීම මැතිවරණය ලැබුණා ඒකේ පත්ුනේ බලය ලැබුණා එක්සත් ජනතා නිදහස් සන්ධානයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්සත් ජාතික පක්ෂයට බලය ලැබුණේ දෙමළ ජාතික සන්ධානෙට මුස්ලිම් කොංග්‍රස් එකට තමන් නියෝජනය කළ පිරිස් වලට හැබැයි අඩුම තරමේ ඒ පළාත් සභාවේ වැඩ ටික කරගන්න කටයුතු කරේ නැහැ ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි දෙමළ ජාතික සන්ධානය බෙදුණා එතුමල්ලගේ තිබුණු බලය 16 දෙනෙක්ගේ තිබුණු බලය අඩු වුණා මේ පාර්ලිමේන්තු මැතිවරණේ ප්‍රාදේශීය මැතිවරණේ අඩු වුණා ඒ බලය අඩු වුණා විතරක් නෙවෙයි එතුමාට අමතක වෙලා තියෙනවා කොයි තරම් උප්පර වැටි දාලද 16 දෙනෙක් හිටපු කණ්ඩායමකට විපක්ෂ නායකකමක් ගත්තේ කියලා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ අපි 54ක් හිටියේ එහා පැත්තේ අපි 54 දෙනෙක් හිටියා අපි 54 දෙනෙක් හිටියේ අපිට කතා කරන්න වෙලාවක් තිබුණේ නැහැ අපිට විපක්ෂයේ හැටියට අපිව අඩුමතරමේ අපිව හඳුනාගත්තේ නැහැ එදා දවසේ 16 දෙනෙක් හිටපු දෙමළ ජාතික සන්ධානයේ 6 දෙනෙක් හිටපු ජනතා විමුක්ති පෙරමුණ ඒ 22ක් තමයි ප්‍රධාන විපක්ෂයේ බවට පත් වුණේ විපක්ෂ නායක ප්‍රධාන විපක්ෂ සංවිධායක හැබැයි අද දවසේ එතුමන්ලට අමතක වෙලා තියෙන අවුරුදු 5කට ඉස්සෙල්ලා ඒ තිබුණු අතීතය. මම විශේෂයෙන්ම ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි, ඔබතුමාත් මමත් එකම දිස්ත්‍රික්කයේ අපි ඡන්ද අපි සටන යනකටත් අපි 19 තියෙන අඩුපාඩු ගැන අපි කතා කරා. අපේ ජනතාවය ගැන කිව්වා මේක වෙනස් වෙන්න ඕන කාරණා. අපි දැන් අපි ගිහිල්ලා 20 ගැන අපි කතා කරා. ඔබතුමන්ලගේ අපේ යම් යම් තිබුණා 20 ඇතුලේ තිබුණු යම් යම් දේවල් පිළිබඳව අපේ තිබුණා මත ගැටුම් තිබුණා. ඔත අවසානයේ අපි සියලු දෙනාම කිව්වේ 20 ගණන්ලා අපි අලුත් ව්‍යවස්ථාවක් ගේමු කියන එක. එසම මම අදත් විශ්වාස කරනවා මේ පාර්ලිමේන්තුව තුළ අපිට එකතු වෙන්න පුළුවන් නම් මේ 22 සම්මත කරන්න මේ පාර්ලිමේන්තුව දුර කාලය තුලම අපිට අලුත් ව්‍යවස්ථාවක් කියන එකත් අපිට ගේන්න පුළුවන්කමක් තියනවා කියන එක. එනිසා ඒ වෙනුවෙන් අපි ඒ ප්‍රවේශය ගත යුතුයි. අපි කළ යුතු ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අපේ දේශපාලන මතයේ කුමක් වුණත් රටේ වර්තමාන තියෙන තත්ත්වය රටේ අනාගතය තියෙන්න ඕන කොහෙද කියන එක පිළිබඳව තේරුම් අරගෙන අපි ඒ කටයුත්ත කළ යුතුයි කියන එක මම විශ්වාස කරනවා. ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අපේ මේ අලුත් ව්‍යවස්ථා සංශෝධනය තුළ අපි දැක්කා විපක්ෂ නායකතුමා කිව්වා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දුර කාලය වැඩි කරගන්න මේ පෞද්ගලික වාසි වෙනුවෙන් යම් යම් සංශෝධන ගේන්න කටයුතු කරනවා කියලා. එකක් මතක් කරන්න ඕන 20 වෙනි සංශෝධනය ගෙනල්ලා මේ මන්ත්‍රීවරුන් තමයි 4 හමාර 2 හමාර බවට අඩු කරගත්තේ. එනිසා කවුරුවත් මේකේ මේ රැඳිලා ඉන්න ඕන එහෙම කියලා මේ ව්‍යවස්ථා සංශෝධනයන් පරාජය කරන්න මතයක නැහැ. අපි දන්නවා බොහෝ මන්ත්‍රීවරු පත් වෙන්නේ අවුරුදු 5ක ඒ කාලයක් වෙනුවෙන්. එනිසා අපි විශ්වාස කරනවා මේ රටේ තියෙන තත්ත්වය මේ රටේ අනාගත අපේ ඉලක්ක
ගරුවා මාතවතුමාට තව විනාඩි 2ක් කාලයක් තියෙනවා.
පොන්සුති. ඒ වෙනුවෙන් යන්න නම් අපි සියලු දෙනා ඒකාබද්ධව කටයුතු කළ යුතුයි. මම එකක් හැබැයි විශ්වාස කරනවා අපි පහුගිය කාලේ ජාතික සභාව හැදුවා. පහුගිය කාලේ විවිධ කමිටු හැදුවා. දැන් ඊයේ අපි සම්පේ කරනවා කැමතුමාගේ කමිටුවට නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා සභාපතිත්වයෙන් දරන කෙටි කාලීන මධ්‍යම කාලීන සහ දීර්ඝ කාලීන සැලසුම් ප්‍රතිපත්ති සකස් කිරීමේ කමිටුව මෙන්න කමිටු ගණනාවක් තියෙනවා. මම යෝජනා කරනවා විශේෂයෙන් මේ ව්‍යවස්ථා සංසුරත් එක්ක පාර්ලිමේන්තුව ඇතුළත තියෙන මේ ව්‍යුහාත්මක වෙනසත් එක්ක විශේෂයෙන්ම අපි සියලු දෙනා එකට එකතු වෙලා අඩුමතරමේ ඊළඟ අවුරුදු 2 හමාරේ අපේ මේ ප්‍රතිපත්ති ටික එක ප්‍රතිපත්තියකට එකඟ වෙන්න පුළුවන් නම් ඒක තමයි අපි ලබන විශාලම ජයග්‍රහණය. ඒ ජයග්‍රහණය වෙනුවෙන් අපි ඕනෑම ආකාරයක ඕනෑම පුද්ගලෙක්ගේ යෝජනාවක් එක්ක එකට කටයුතු කරන්න සූදානම් කියන එකත් මේලයි මතක් කරනවා. විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලය නියෝජනය කරන සමාජිකෙක් හැටියට අප්‍රේල් මාසේ 18 වෙනිදා ඉඳලා මේ ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට, ඒ අවස්ථාවේ ඉදිරි අධිකරණ ඇමතුමා විජේදාස රාජපක්ෂ මැතිතුමාට, ඒ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා, ඒ වගේම වර්තමානයේ ඒ කටයුතු කරන සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඉතාමත්ම මාස 3ක් මාස 6ක පමණ මේ කාලයක් ඇතුලේ මේ පිළිබඳව විවිධ මත ගැටුම් තිබුණා, විවිධ විවාද තිබුණා. ඒ සියලු දේ මැද්දේ මේක අද දවසේ සභාවට ගෙනල්ලා හෙට දවසේ සම්මත කරගන්න කටයුතු කරන්න සැලැස්වීම පිළිබඳව ස්තුතිය පළ කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මම යෝජනා කරනවා මේ 22 වෙනි සංශෝධනයෙන් පසුව විගණන කමිටුව, ප්‍රසම්පාදන කමිටුව මේවැනි කමිටු තුලින්
කාලය අවසානයි
බලය ලබා දීම තුලින් විශේෂයෙන් මෙරටට අවශ්‍ය කටයුතු වලදී විශේෂයෙන්ම මේ රටේ තියෙන මූල්‍ය තත්ත්වය, මේ රටේ තියෙන වර්තමාන තත්ත්වයත් අවබෝධ කරගෙන කටයුතු කරන්න ඒ කමිටු කටයුතු කරයි කියන එකත් විශ්වාසය කරමින්, විශේෂයෙන්ම මේ වෙනුවෙන් පක්ෂව ඡන්දය ලබා දෙනවා කියන එකත් මතක් කරමින් මගේ කතාව අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා, ඔබතුමාට විනාඩි 14ක කාලයක් තියෙනවා.
මූලාසන රූඩ ගරු සභාපතිතුමනි, 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පුළුල් කරපු ශිෂ්ට සම්පන්න ප්‍රජාතන්ත්‍රවාදය අපිරිසිදු කරපු 20 වෙනි සංශෝධනයේ කිලිටි යම් පමණකින් සෝදා හරින උත්සාහ කළත් තවමත් ඒ 20 වෙනි සංශෝධනයේ අඳුරු පැල්ලම් තැනින් තැන ඉතිරි වෙලා තිබෙද්දී 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ සිදුවන කතාබහ අපේ ඉතිහාසයට එකතු වෙයි කියලා මම විශ්වාස කරනවා. 1978 ව්‍යවස්ථාව අවුරුදු 44ක කාල සීමාව තුළ 20 වතාවක් සංශෝධනයට ලක් වෙලා තිබෙනවා. එම සංශෝධන හැම විටම ජනතාවාදී ප්‍රගතිශීලී සංශෝධන ලෙස අපට හඳුන්වන්න පුළුවන් කමක් නැහැ. විශේෂයෙන්ම මේ අතරින් අපට මගහැර යන්න බැරි සංශෝධන හතරක් හමු වෙනවා. ඒ තමයි සභාපතිතුමනි 17, 18, 19 සහ 20 වෙනි විවස්සා සංශෝධනය. ගරු සභාපතිතුමනි, එක අවස්ථාවක ජනාධිපතිවරයා වටා බලතල කේන්ද්‍රගත කිරීමත්, තවත් අවස්ථාවක ජනාධිපතිවරයා සතු බලතල විමධ්‍යගත කිරීමත්, තොරතුරු දැනගැනීමේ අයිතිය, සංවරණ හා තුලන හරහා ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, පාර්ලිමේන්තුවේ බලය ශක්තිමත් කිරීම, පාලනයේ වගවීම විනිවිද බව ශක්තිමත් කිරීම, අධිකරණ හා රාජ්‍ය සේවයේ ස්වාධීන බව තහවුරු කිරීම වෙනුවට පාලකීන්ගේ කැමැත්ත අනුව ඔවුන් වටා බලතල ගොනු කිරීමේ නිර්ලජ්ජිත දේශපාලනය අපිට මේ විටින් විට කරපු සංශෝධන හරහා දැක ගන්න ලැබුණා. අවාසනාවකට වගේ ගරු සභාපතිතුමනි, මේ සංශෝධන හතර එකිනෙකට පටහැනි ප්‍රතිපත්ති සහිත වුණත් ඒ හතරටම තමන් වන්දනා කරන පාලකයාට සුවචව කීකරුව පාලකයාගේ වටාම බලතල ගොනු කරමින් ඒ හතරටම අත උස්සන්න පුළුවන් විදිහේ අපූරු ඕන අතකට නවන්න පුළුවන් කශේරුකාවක් තිබෙන පුජ්‍යලයෝ මේ පාර්ලිමේන්තුවේ හිඳීමක් අපූරු දෙයක් වගේම එක අතට හාස්‍යට කරුණක්. සභාපතිතුමනි, රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියන්නේ හුදු ලියවිල්ලක් පමණක් නෙමෙයි. දේශපාලනඥයින්ගේ හෘද සාක්ෂිය වගේම ප්‍රතිපත්තිකරුක භාවයත් ප්‍රශ්න කිරීමට ලක් වෙන අවස්ථාවක්. රටේ මූලික නීතිය සංශෝධනය කිරීමේදී ජනතා අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන වෙනුවට කිසිම වග විභාගයකින් තොරව ඒ මොහොතේ පවතින බලවුමනා වෙනුවෙන් පෙනී සිටීමේ පටු උත්සාහය තමයි අපි හැමතිස්සෙම දැකලා තිබෙන්නේ. ගරු සභාපතිතුමනි, මුලින්ම 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2001 වසරේදී සම්මත වීම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයේ ලැබූ ජයග්‍රහණයක් ලෙස සඳහන් කරන්න පුළුවන්. නමුත් 2019 අවුරුද්දේ යුද්ධ ජයග්‍රහණයෙන් පස්සේ නැවතත් සර්ව බලධාරී ජනාධිපති දුරයක් පිළිබඳව මහ රජෙක් වගේ බලය ඇති තනතුරක් පිළිබඳව ඇතිවුණු තණ්හාව බලයේ සිටි දේශපාලනඥයින් තුළ ඇතිවීමේ අවසාන ප්‍රතිඵලය විදිහට තමයි විපක්ෂයේ වගේම මෙරටේ සිවිල් සංවිධාන, ආගමික නායකින්, එවැගේම ජාත්‍යන්තරයේ විරෝධය පවා නොතකා 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා සම්මත කරගනී. 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදු කරපු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ආපසු හරවලා නැවත ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් නිර්මාණය කිරීමත් තමයි ඒ තුලින් බලාපොරොත්තු වුණේ. තම දේශපාලන ජීවිතයේ පුරාම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් හඳුන්වා දුන් විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව පෙළපාලි ගිය සටන් කළ පුජ්‍යලයන් විසින්ම ඊටත් වඩා එහා ගිය බලයක් එක් පුජ්‍යලයක වටා ආරෝපණය කිරීම එක පැත්තකින් දෛවයේ සරදමක්. 17 වෙනි සංශෝධනය තුලින් ආරම්භ කළ වැදගත් ගමන් මගක් ආපසු හරවමින් ඉතිහාසයේ දුර්වලම පාර්ලිමේන්තුව 18 වෙනි සංශෝධනය හරහා නිර්මාණය කරපු බවත් අපි කියන්න ඕන. ගරු සභාපතිතුමනි, මේ විදිහට අසීමිත ලෙස තමා වටා ගොනු කරගත්තු බලය නිසාම තොරතුරු දැනගැනීමේ පනත වගේ දේවල් ගැන ප්‍රශ්න කරපු අවස්ථාවේ අපට මතකයි, එවකට රාජ්‍ය නායකයා කිව්වා තොරතුරු දැනගන්න පනත් මොකටද, අවශ්‍ය තොරතුරක් තියෙනවා නම් මගෙන් අහන්න කියලා. 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ මගින් ජනාධිපති දුරේ දැරීමේ වාරගණන පිළිබඳව සීමාව ඉවත් කිරීම තුල තමා මේ රටේ යාවජීව නායකයාය, එයින් පස්සේ තමන්ගේ ඊළඟ පරම්පරාවත් මේ රටේ නායකයෝය කියන විශ්වාසය ඇතුව ඒකාධිපති බලයක් ඇතුව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් විදියට ඉතිහාසයේ ගෞරවනීය විදියට සමගත හැකිව තිබුණු නායකයෝ අවසානයේදී නීච තත්ත්වයට පත් වුණු හැටිත් අපි පහුගිය දවස්වල හොඳට දැක්කා. පාර්ලිමේන්තුවේ බලය දුර්වල කරලා විවස්ථාදායකයේ වගවීම දුර්වල වෙනකොට අපේ රට හොරකම, දූෂණීය පිරුණු, ජාවාරම්කාරීන්ගේ තිප්පලක් බවට පත්වුණු ආකාරයක් අපිට පැහැදිලිව පෙනුණා. ගරු සභාපතිතුමනි, දෙදස් පහළොව වසරේ පෙරලියෙන් පස්සේ දානමයිනි සංශෝධනය නැවතත් ශිෂ්ට සම්පන්න ප්‍රජාතන්ත්‍රවාදයට පදනම දැම්මා. දානමයිනි සංශෝධනය මගින් ඇතිකරපු වැදගත්ම ව්‍යූහය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව, පොලිසිය, රාජ්‍ය සේවය, අධිකරණය ස්වාධීන කිරීමේ දැවැන්ත පියවරක් තිබූ බව අපට කිසිසේත් මතක කරන්න පුළුවන් කමක් නැහැ. ජනතාවට වග කියන ආණ්ඩු ක්‍රමයක් පිළිබඳව විශාල අපේක්ෂාවක් ඇති වුණා. එදා ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අතර තිබුණ අවාසනාවන්ත කබෑදීම නිසා 19 වෙනි සංශෝධනය තුලින් නිර්මාණය කරපු ව්‍යූහය පිළිබඳව ජනතාවගේ විශ්වාසය බිඳ වැටුණා. පුජ්‍යලයන්ගේ වැරදි 19 වෙනි සංශෝධනය පිටින් ගියා. ඒ වගේම දූෂණ වංචා මැඩලන්න දඬුවම් දෙන්න බිහි කරපු FCID වගේ ආයතනවලට නීතිමය පදනමක් ලබා දිය යුතුව තිබුණ නමුත් හොරුන්ව ආරක්ෂා කරන ගජමිතුරු යාන්ත්‍රණයක් යටින් ක්‍රියාත්මක වීම නිසා ඒවා නිකන් කතා බහකට පමණක් නිර්මාණය කරපු ආයතන බවට පත් වුණා. කෝපා කමිටු පවා හුදෙක් ප්‍රශ්න කරන ආයතන පමණක් බවට පත් වුණා මිසක් ඒවටත් දඬුවම් දීමේ නීතිමය බලයක් හිමුණේ නැහැ. නමුත් ගරු සභාපතිතුමනි, 17 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේට ස්වාභාවික මරණයක් අත්පත් කරගන්න ඉඩ දීලා වගවීම නොසලකා හැරපු පුජ්‍යලයන් විසින් 18 වන ව්‍යවස්ථා සංශෝධනයේ ගෙන ඇවිල්ලා ඇති කරපු විකෘතිය කිසියම් ආකාරයකින් 19 වෙනි සංශෝධනයෙන් සමනයට පත් කළා විතරක් නෙමෙයි, මේ රටේ ඉතිහාසයේ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්ට සම්පන්න ආණ්ඩුවකට ව්‍යවස්ථා සංශෝධනය ශිෂ්ට සම්පන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බවත් අපි මේ වෙලාවේ මතක් කළ යුතුව තිබෙනවා. ඒ වගේම 19 වෙනි සංශෝධනයේ කවර දේශපාලන න්‍යාය පත්‍රයක සිටියා වුණත් අද කවර දේශපාලන පක්ෂවලට බෙදලා හිටියා වුණත් වර්තමාන ජනාධිපතිතුමා, වත්මන් විපක්ෂ නායකතුමා, ඒ වගේම හිටපු ජනාධිපතිතුමා ඇතුළු සියලු දෙනාටම එකතු වෙන්න හැකියීමත් සතුටට කාරණයක්. හැබැයි ගරු සභාපතිතුමනි, මේ රටේ දේශපාලනඥයෝ ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නේ නැහැ. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ආපසු හරවමින් 19 වෙනි සංශෝධනයේ අත උස්සපු පිරිසක්ම 20 වෙනි සංශෝධනය සම්මත කිරීම එක්තරා දෛවෝපගත සිද්ධියක් විදිහට සඳහන් කරන්න පුළුවන්. ජනාධිපති සහ අගමැති කබෑදීම නිසා රට ඇතුලේ බලාරගලයක් නිර්මාණය වීමත් ප්‍රාශ්‍රු ප්‍රහාරයට 19 වගකිව යුතු බවට ගොඩනගපු අර්ථකථන 20 ගේන එක පහසු කළා. 19 වෙනි සංශෝධනය මගින් තබපු ඉදිරි පියවර ආපස්සට තබමින් 20 වෙනි සංශෝධනය ගෙනාවා. 20 වෙනි සංශෝධනයෙන් නැවතත් පාලකයන්ව බලයෙන් මත් කරපු ආකාරය අපි දැක්කා. වරක් පාලකයා තොරතුරු මගෙන් අහන්න කිව්වා වගේ 20 වෙනි සංශෝධනයට පස්සේ ජනාධිපතිවරයා කිව්වා රාජ්‍ය නිලධාරීන් අමතර අර රාජාණ්ඩියුගේ 514 වන ලුයි නීතියේ නම් මම යයි කිව්වා වගේ මගේ වචන තමයි මීට පස්සේ චක්‍රලේඛ හැටියට සැලකිය යුත්තේ කියලා ජනාධිපතිවරයා කිව්වා. රාජ්‍ය සේවය විශේෂයෙන්ම පොලිසිය දුර්වල වීම මේකේ ප්‍රතිඵලයක්. මේ රාජ්‍ය සේවය දුර්වල කිරීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි මෙරටේ කෘෂිකර්මාන්තය තුල දැවැන්ත ප්‍රශ්නයක් පසුගිය දිනවල නිර්මාණය වුණේ. ශක්තිමත් ස්වාධීන රාජ්‍ය සේවයක් තිබුණා නම් එදා පොහොර සම්බන්ධව අත්නෝමතික තීන්දු ගන්න වෙලාවේ රාජ්‍ය නිලධාරීන්ට ඒ සම්බන්ධව තමන්ගේ ස්වාධීන මතය පළ කරලා ඒවා නිවැරදි කරන්න කිසියම් අවස්ථාවක් තිබුණා. නමුත් වැරදි බව දැන දැනත් එහි කියන්න සිද්ධ වුණා. එදා විරුද්ධ වුණ සමහර රාජ්‍ය නිලධාරීන්ට ගෙදර යන්න සිදු වුණ හැටි අපිට මතකයි. නමුත් ඒ තුලින් ඇති කරපු ආර්ථික අර්බුදය, අද තියෙන මන්දපෝෂණය, මේ සියලු දේවල් දිහා බලනකොට 20 වෙනි සංශෝධනයේ මගින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව දුර්මක කිරීමේ අතුරු ප්‍රතිඵල අපි දකිනවා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, 20 වෙනි සංශෝධනය නිසා පොලිසිය තුල ඇති කරපු හානිය, පොලිසියේ ස්වාධීනත්වය අහිමි කිරීම පිළිබඳව කතා කරනකොට අපිට මතකයි 19 වෙනි සංශෝධනය යටතේ හිටපු ජනාධිපතිවරයා විසින් CID4 ප්‍රධානියා මාරු කරපු වෙලාවේ පොලිස් කොමිෂන් සභාවට බලය තිබුණා. පැය 48ක් ඇතුළත ජනාධිපතිවරයාගේ නියෝග පස්සේ කළා ඒ පොලිස් නිලධාරියා නැවත හිටපු ස්ථානීයටම ස්ථාපිත කරන්න. නමුත් 20 වෙනි සංශෝධනය මගින් ස්වාධීන පොලිස් කොමිසම දුර්මුඛ කිරීම තුළ ඇති වුණු අවාසනාවන්තම ප්‍රතිඵලයක් තමයි මැයි මාසේ 9 වෙනිදා ඇති වුණේ. අරගල භූමියට දේශපාලන මැරයන් පහර දෙනකොට තමන්ට යටින් හිටපු දේශපාලනඥයන්ගේ මෙහෙවීමට යට වෙලා හිටපු පොලිසිය ජනාධිපතිවරයාටවත් පාලනය කරගන්න බැරි වුණු බව රජයේ ප්‍රබල ඇමතිවරයෙක් මේ සභාවේදී කිව්වා අපිට මතකයි. ස්වාධීන කොමිෂන් සභාව තිබුණා නම් පොලිස් නිලධාරීන්ට ස්වාධීනව කටයුතු කරන්න පුළුවන්කම තිබුණා. නමුත් සභාපතිතුමනි, ඒ වගේම අපිට මතකයි මැයි 9 වෙනිදා දේශපාලනඥයන්ගේ ගෙවල් ගිනි තැබීමෙන් පස්සේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පොලිස් පතිවරයාගෙන් ඒ ගැන ප්‍රශ්න කරාම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබුණු රැස්වීමේදී පොලිස් පතිවරයා කිව්වා පොලිසිය මුළුමනින්ම දේශපාලනයට ලක් කරපු කිරීම මේ රටේ ආණ්ඩුවේ දේශපාලනඥයන් විසින් සිදු කරපු එකක් කියලා.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට තව විනාඩි 2ක කාලයක් තියෙනවා.
හරි. පොලිස් පතිවරයා පෙන්වලා දුන්නා පොලිස් ස්ථානාධිපති වරුන් පත් කිරීමේදී දේශපාලනඥයන්ගේ ආණ්ඩුවේ ආසන සංවිධායකවරුන්ගේ සහ ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිර්දේශයට අනුව පත් කරන්න සිදු වුණු බව. එනිසා ගරු සභාපතිතුමනි, තමන්ට ලැබී තිබෙන බලය සදාකාලිකයයි, ඒ බලය ඊළඟ පරම්පරාවටත් පවරන්න නම් තමා වඩ වඩාත් බලය ගොරු කරගන්න ඕනේ. මම තමයි නීතිය, මගේ වචන තමයි චක්‍රලේඛන, තොරතුරු දැනගෙන නම් මගෙන් අහන්න. මෙවැනි ප්‍රකාශ කරමින් තමා වටා බලය ගොනු කරගත් පාලකයන් ලෝක ඉතිහාසයේ පුරාම අපි දැකලා තියෙනවා. එවැනි අයට අත්තුණු ඉරණම යලිපා සිහිපත් කර දෙමින් නිර්ලජ්ජිත විදියට මේ රටේ දේශපාලනයෙන් පලා යන්න හිටපු ජනාධිපතිවරයාට සිදු වුණා. අප ඉතිහාසයේ පාඩම් ඉගෙන ගත යුතුව තිබෙනවා. අඩුම වශයෙන් රටේ මූලික නීතිය වෙනස් කරන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදීවත් හර්ද සාක්ෂියට එකඟව කටයුතු කළ යුතු වෙනවා. අපට නැවතත් 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට යන්න පුළුවන් වුණා නම් ඒක ශිෂ්ට සම්පන්න ජාතියක් විදියට අපි තබන ඉදිරි පියවරක් වෙනවට කිසිම සැකයක් නැහැ. නමුත් යම් යම් ආකාරයෙන් මේ සංශෝධනය තුළ අපට පේනවා ඒ තිබුණු අවකාශ අහිමි වෙලා තිබෙන බව. ඒත් something is better than nothing යන ප්‍රකාශය අනුව මේ මොහොතේදී 22 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ හමුවේ අපි ප්‍රතිපත්ති ගරුකව හර්ද සාක්ෂියට එකඟව රට වෙනුවෙන් ජනතාවගේ පැත්තේ ඉඳගෙන කටයුතු කරන සූදානම් බව විපක්ෂ නායකතුමා ප්‍රකාශ කළ පරිදි සිදු කරන බව මතක් කරමින් මට මේ වැදගත් විවාදයේදී යම් අදහසක් ප්‍රකාශ කිරීමට ඉදිරි ප්‍රස්තාව ලබා දීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු සරත් පොන්සේකා මැතිතුමා, ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
ස්තුතියි ගරු ගුණසේන මන්ත්‍රීතුමනි, වේලාව නැති නිසා වේගෙන් කියවන්න සිද්ධ වෙනවා. රජය 22 වෙනි සංශෝධනය ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවත් සමහර කරුණු අපි දකිනවා කෝට්ටුවේ ලේකම්තුමා ඇතුළු කෝට්ටුවේ විශාල පිරිසකුත් විවේචනයට ලක් කරනවා. ඔවුන් ඒවා පිළිගන්නේ නැහැ. සමහර සංශෝධන සාධනීය භාවයක් පෙන්වනවා. විත්ත පුරවැසියන්ට පාර්ලිමේන්තු ඒමට නොහැකි වීමට ගේන සංශෝධනය සහ විගණන කොමිසම, අල්ලස් කොමිසම හා ප්‍රසම්පාදන කොමිසම නැවත ගෙන ඒමට ගන්න ක්‍රියාමාර්ග සාධනීයයි කියලා මම හිතනවා. නමුත් මේ කොමිසම් සභා පත්ක්‍රීමේදී ජනාධිපතිතුමාට ඇඟිලි ගැසීමට ඇති හැකියාව අඩුවේ යුතු කියන මතේ මම ඉන්නවා. අගමැතිගේ උපදෙස් මත අගමැතිවරු පත්කළ යුතුය, ඉවත් කළ යුතු යන්න සහ ජනාධිපතිට අමාත්‍යාංශ තබාගත නොහැකි යන සංශෝධනවලට ජනමත විචාරණ අවශ්‍යයි. ශ්‍රේෂ්ඨාධිකරණය පැවසීම මීට කලින් 19 සහ 20 ගෙනාවු අවස්ථාවල සිදු නොවුණත් මේ වෙලේ ඇති වෙලා තියෙන එක ගැන මට පුද්ගලිකවම පොඩි ප්‍රශ්නාර්ථ ලකුණක් තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය දෙන තීන්දුවලට එරෙහිව කාර්ක සභා අවස්ථාවේදී සංශෝධන ගෙනීමට හැකිවීම ව්‍යවස්ථාවේ ඇති විශාල හිඩසක් හැටියට ප්‍රශ්න සාගත දෙයක් හැටියටත් මම දකිනවා. අවසානයේ ව්‍යවස්ථාව වෙනස් කිරීම හැමදාම සිදුවෙන නාඩගමක් මිස රට කරවන දූෂිත දේශපාලුවන් හා දූෂිත දේශපාලන සංස්කෘතිය මෙයින් කවදාවත් වෙනස් වෙන ක්‍රියාමාර්ගයක් ගන්න බවක් පේන්නේ නැහැ. අද අපේ රට කඩා වැටලා ජනතාව කන්න බොන්න නැතුව ඉන්න වෙලෙත් මේවා හරහා බලයේ රැඳීමට ආ බලයට පැමිණීට පාර කපා ගැනීමට දරන උත්සාහයන් මම පිළිකුලෙන් හෙලා දකිනවා. මේවා වෙනකොට අනිත් පැත්තේ සමහරු නැවත නැගිටින්න සූදානම් වෙනවා. නැවත නැගිටිමු කියලා කොරගහ කර රට වටේ යනවා. මුළු රටම හොරා කාලා ජනතාවගේ ජීවිත විනාශ කරපු පවුල තාමත් බලලෝභී කමෙන් පෙළෙන වග අපට දකින්න පුළුවන්. ජනතාව අනාගත පරම්පරා ගැනවත් හිතලා මොවුන්ට නොරැවටි ඉන්න කියලා මම ආයතනය කරනවා. පාට පක්ෂ ભેදයකින් තොරව මේ යුතුකම ඉෂ්ට කරන්න කියලා මම මේ රටේ ගෞරවනීය ජනතාවගෙන් ආයතනා කර ඉල්ලා සිටිනවා. පසුගිය දවස්වල ගල්ලඟුරු ටොන් 63කින් ගල්ලඟුරු ටොන් 63 ලක්ෂයකින් එක ටොන් එකකින් ඩොලර් 5000 ගානේ හොරකම් කරන උත්සාහ කරා. ඒක කැබිනට්ටුව මැදිහත් වෙලා නැවතුණා අපි දැක්කා. එතන කරන්න ගියපු වංචාව රුපියල් කෝටි 1182ක්. මේකෙන් පේන්නේ අපට රාජපක්ෂරු හා ඔවුන්ගේ ගෝලයෝ රට අතු ගෑවිලා ගියත් ජනතාව කුසගින්නේ හිටියත් හොරකම නවත්තන්න සූදානම් නැති බවයි. බලශක්ති ඇමති තරුණ ජවසම්පන්න ඇමති කෙනෙක්, අධ්‍යාපනයක් කියන ඇමති කෙනෙක් එතුමා ඉතා උනන්දුව මේවා ගැන කතා කරනවා. නමුත් අපට පේනවා එතුමාටත් මේ පක්ෂයේ පොහොට්ටු පක්ෂයේ තියෙන නායක දූෂිත නායකින්ගේ ග්‍රහණයෙන් ගැලවෙන්න බැරුව ප්‍රශ්නවලට මුහුණ දෙනවා වගේ අපට ඉතා පැහැදිලිව පේනවා. මම විදේශගත රටට ආදරේ ලාංකිකයන්ගේ නිල්ලා සිටිනවා. දූෂිතයන් එළවනකම් මේ රටට ප්‍රේෂණ එවීම නවත්තන්න කියලා. එතකොට සමහරු කියාවි සභාරලාලට මම ෆීල් මාෂල් මට වැටුපත් හම්බෙනවා, ෆීල් මාෂල් පඩිත් හම්බෙනවා, වරප්‍රසාදත් හම්බෙනවා, ඒක හන්ද අපට ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් මම මතක් කරන්න කැමති මට හමුදාපතිගේ විශ්‍රාම වැටුප ඇරෙන්න වෙන කිසිම වරප්‍රසාදයක්වත් වැටුපක්වත් ෆීල් මාෂල් තනතුර ලැබෙන්නේ නැති වගේ මම මතක් කරන්න ඕනේ. දූෂිත දේශපාලුවන් එළුවීමට ඇති එකම මාර්ගය අරගලයේ පවණයි කියලා මා තරයේ විශ්වාස කරනවා. පාට පක්ෂ ભેදවලින් තොරව නිර්පාක්ෂිකව මේ රටේ සියලු දෙනා මෙම උතුම් ජනතා විප්ලවය වෙනුවෙන් නැගී සිටලා අපේ අනාගත පරම්පරාවට ජීවත් වෙන්න පුළුවන් වෙන්න මාතෘ භූමිය බේරා ගනිමු කියලා මම ජනතාවගෙන් ඉතා ගෞරවයෙන් ආයාචනා කරලා ඉල්ලා සිටිනවා. අරගලයට නායකින් අවශ්‍ය නැහැ. අරගලයට අවශ්‍ය අඩිතාලමක් පමණයි. මේ අඩිතාලම ගොඩනැගීමට මේ රටේ ඉන්න විද්වතුන්, නීතිඥවරු, වෛද්‍යවරු, ව්‍යාපාරිකයෝ, නොයෙක් කෘතියවේදීන්, විශ්‍රාමික රණවිරුවන් ඇතුළු මේ සියලු දෙනාම නිර්භීතව නැගී සිටින්න ඒ නැගී සිටීම හරහා අරගලය මර්ධනය කිරීමට ගෙනියන දූෂිත ක්‍රියාමාර්ගයට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් අපට මේ අරගලයට නැත්නම් නිර්පාක්ෂික ජනතා අරග විප්ලවයට ලබා දෙන්න පුළුවන් කියලා මම යෝජනා කරනවා. දැන් මේ රටේ සමහරු කියනවා දැන් රටේ පෝලිං නැහැ කියලා. පෝලිං නැති උනේ තෙල් ආපු හින්දවත්, ගෑස් ආපු හින්දවත් නෙවෙයි, කූපන් ක්‍රමයක් දීලා ජනතාව පෝලිං වල රස්සියාදු නොවී ටිකක් අරගෙන ගිහිල්ලා ජීවත් වෙනවා. ඊට අමතරව ඒ වගේ මිල අධික නිසා ජනතාවට තෙල් තිබුණත් ගන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. එතකොට පෝලිං නැති නිසා රනිල්ට අවස්ථාවක් දීලා බලමු කියන කොළඹ ඉන්න සමහර බුද්ධිමතුන්ට, පොසතුන්ට මම ගෞරවයෙන් මතක් කරලා දෙනවා. තමුන්නාසෙලාට හොඳ ගෙයක් තිබුණ පළියට, වාහන දෙක තුනක් තිබුණ පළියට, හොඳ හෝටලයකට ගිහිල්ලා කන්න බොන්න සල්ලි තිබුණ පළියට තමුන්නාසෙලා ගෙදරින් එළියට ආව නැවත ජීවත් වෙන්නේ මේ කඩා වැටිච්ච දුප්පත් රටේ බව තමුන්නාසෙලා අමතක කරන්න එපා. තමුන්නාසෙලා එළියට ආවම තමුන්නාසෙලාට මුණ ගැහෙන්නේ ජීවත් වෙන්නේ සිද්ධ වෙලා තියෙන්නේ අන්ත දුප්පත් මිනිසුන් අතරේ බව තමුන්නාසෙලා අමතක කරන්න එපා. මේ රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 3500ක් කියලා කියනවා. ඒකෙන්ම තේරෙනවා ලෝකයේ අනිත් රටවල් ඩොලර් 50000යි ඩොලර් 45000යි. ඒ රටවල් අතරේ ඉන්නකොට අපි නිකන් තුවාලේ වණවෙච්ච හිඟන්නේ තත්ත්වයට පත් වෙච්ච රටක් කියලා මේ රටේ ඉන්න බුද්ධිමතුන් පොසතු තේරුම් ගන්න ඕනේ. ඒකාන්ත මේ රට පාසුකම් වලින් තොරයි. මේ රටේ ජනතාවට ඇඟට සහනයක් ඇතුවට ජීවත් වීමට, ජනතාවට පවුලක් සමග කාල බීර අතපය දිගෙරලා ජීවත් වෙන්න පුළුවන් රටක නෙමෙයි අපි ඉන්නේ කියන එක
ඔබතුමාට තව විනාඩි දෙකක් කාලයක් තියෙන.
මම මතක් කරන්න ඕනේ ස්තුතියි. මේ වෙනකොට මේ රටේ ජීවන වියදම දරා ගන්න බැරි මිනිස්සු 185ක් පමණ ඉන්නවා. ඒක රහසක් නෙමෙයි. ඒ අතරේ අපි දකිනවා මේ රටේ ජනතාවට මේ 185 පමණ ජනතාවට දැන් තුන් වේල කන්න බෑ. කෑම කන්නේත් හුඟක් ගෙවල් වල එක්ක එළවලු දෙකක් නැත්නම් එකක් එක්ක. ඒක හන්දා ජනතාව ජීවත් වෙන්නේ ඉතා විශාල පීඩනයක. ජනතාව මේ තත්ත්වයට මුහුණ දීලා අපේ අනාගත පරම්පරාව, අපේ දරුවන්ට බඩගින්නේ ඉන්නේ සිද්ධ වෙලා තියෙනවා. ඒක සමහරු එක එක විදිහට අර්ථකථන දෙනවා. මන් දැක්ක ඔලමොට්ටල වෛද්‍යවරයෙක් කියනවා ඉඳලා හිටලා කෑමෙල්ල නොකා ඉන්නක හොඳයි කියලා. ඒ වෛද්‍යවරයාගේ බෙල්ල මහතයි බඩ මහතයි. එයාට තේරෙන්නේ නැහැ බඩගේ ඉඳින් ඉන්න දරුවන්ට කොච්චර වේදනාවක්ද මේ වාර ඇති වෙන්නේ කියලා. මන් දැක්ක පාඩලි චම්පික රණවක මැතිතුමාගේ අනු කමිටුවේදී එතුමා කියලා තියෙනවා මේ රටේ 120%කට පමණයි පෝෂණයෙන් යුක්ත ප්‍රෝටීන් සහිත හොඳ කෑමෙලක් කන්න පුළුවන් තත්ත්වයක් අද මේ රටේ තියෙන්නේ කියලා. ඒක හින්දා අපි මේවා මේ සත්‍යයේ යථාර්ථයේ තීරුම් අරගෙන ජීවත් වෙන්න ඕනේ. මම දැක්ක පෞද්ගලස්සල රටම කාපු ගොවියා විනාශ කරපු කෘෂිකර්මවිත කියනවා එංගලන්තයේත් ඇමරිකාවේත් දරුවෝ පෙට්ටි අරන් එනවලු පාසලට පෙට්ටියේ කෑම නැහැලු. මේ පුද්ගලයා මට පේන්නේ තනි ඒ රටවල මිනිස්සු බඩගින්නේ ඉන්නවා කියලා කියනවා නම් එහෙමනම් මේ පුද්ගලයා මට පේන්නේ හේ කියන අතීතයේ ගිහිල්ලා ඒ කාලේ කාගෑරි කෑම පෙට්ටියකට බිද්දද දන්නේ නැහැ.
කාලය අවසාන කතාවක්
තප්පරයක් දෙන්න. මේ වගේ කාලකන්ණී කතා කියන අයට රැවටෙන්න එපා කියලා මේ රටේ ජනතාවට මම ගෞරවෙන් කියා සිටිනවා. අරගලයේ හරහා අතිවාසිකම් වෙනුවෙන් හඬනගෙන ජනතාව මර්ධනය කරන්න ක්‍රියාත්මක වෙන නිවටුන් සියලු දෙනාට අපි රතු එළියක් දක්වනවා. මේ පහර දීම වල නියැලී ඉන්න සියලු දෙනාට තාරාතිරම නොබලා අපි රතු එළියක් දක්වනවා. අපි බලයට ආම මේගොල්ලෝ අනිවාර්යෙන් නීතිය හමුවට ගේනවා. මම මතක් කරන්න ඕනේ මේ නිවට මිනිසුන්ට එදාට ඒගොල්ල වෙනුවෙන් පණී සිටින නීතිච්චෙක්වත් මේ රටේ නැති වෙවි. අරගලයට ජය වේවා.
බොහොම ස්තුතියි ගරු ලසන්ත අලගියවන්න මැතිතුමා. ඔබතුමාට විනාඩි 11ක කාලයක් තියෙනවා.
මූල අසනාරට ගරු මන්ත්‍රීතුමනි, අද මම හිතන්නේ අපේ රටේ ඉතාමත් වැදගත් ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ විවාදයට ගන්න අවස්ථාවේදී වචන කීපයක් කතා කිරීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටු වෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අපි රජයේ නියෝජනය කරන අපි මන්ත්‍රීවරු සියලුම දෙනාම මෙම ව්‍යවස්ථා සංශෝධනයට අපේ සම්පූර්ණ සහයෝගය අපි ලබා දීමට අපි කටයුතු කරනවා. ඒක අදගත්තු තීන්දුවක් නෙමෙයි. අපි ප්‍රතිපත්තිමය වශයෙන් විශේෂයෙන් අපේ රටේ මේ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවත් මැතිවරණ ක්‍රමය පිළිබඳවත් අපි එක ස්ථාවරයක හිටියා. ඉතින් ඒ අනුව විශේෂයෙන්ම රටක් දියුණු වීම හුදෙක්ම ආර්ථිකමය සාධක විතරක් සැලකිල්ලටගෙන දියුණුවයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ ආර්ථික සාධක දියුණු වෙනවා වගේම සමාජ දේශපාලනමය වශයෙන් යම් දියුණුවක් අත්පත් කරගත යුතුව තිබෙනවා. විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් විය යුතුව තිබෙනවා. ඉතින් ඒ අනුව මේ ව්‍යවස්ථා සංශෝධනය තුළින් අපි ඒ ඇතිවන ව්‍යවස්ථාදායක සභාව තුළින් ඒ ඇතිවන කමිෂන් සභාව තුළින් රටේ තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදය වංචාව දූෂණය නැති වෙලා ශක්තිමත් වෙයි කියන බලාපොරොත්තුවක් අපේ තිබෙනවා. හැබැයි මේ පාර්ලිමේන්තුව තුළින් මේ ව්‍යවස්ථා සංශෝධනය කරලා මේක ව්‍යවස්ථා සංශෝධනයක් විදිහට ලියවිල්ලක් විදිහට ඉදිරිපත් වූ පමණින්ම මේ බලාපොරොත්තු වන අරමුණු ඉටු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ව්‍යවස්ථා දායක සභාව විසින් පත්කරන කොමිෂන් සභාවල සභාපතිවරුන් සමාජිකවරුන්ගේ ක්‍රියාකලාපය අනිවාර්යෙන්ම මේ බලාපොරොත්තු වෙන සංශෝධන තුළින් බලාපොරොත්තු වෙන අරමුණු ඉටුවීම සඳහා ප්‍රධාන වශයෙන්ම බලපාන. විශේෂයෙන්ම 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය තුළ ඒ පත්කරන ලද ඇතැම් කොමිෂන් සභා සභාපතිවරු ස්වාධීනව කටයුතු කළාද කියන ප්‍රශ්නය අපට තිබෙනවා. එතෙම නිසා නමුත් නව ව්‍යවස්ථා සංශෝධනය තුළින් ඒ පත්කරන කමිෂන් සභා සභාපතිවරුන් කමිෂන් සභාව ඒ බලාපොරොත්තු වන අරමුණු ඉටු කළේ නොවැතිනම් ව්‍යවස්ථාදායක සභාවටත් පාර්ලිමේන්තුවටත් අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ඇතුළත් කරලා තිබෙනවා ඒ අය ඉවත් කිරීමේ බලය හැකියාව. ඒක ඉතාමත් කාලෝචිතයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් තේරීපත් වුණාට පස්සේ ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නිසි වගකීම ඉටු කරන්නේ නැත්නම් නැවත අවුරුදු 5කින් ජනතාව හමුවට යා යුතුව තිබෙනවා. එතකොට ජනතාවට අයිතියක් ලැබෙනවා. නමුත් විවස්ථා සංශෝධනයේ තුලින් මේ ඇතිවන කමිෂන් සභාවල සභාපතිවරුන් සහ පත්කර නියෝජිතින්ට එවැනි තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙන්න ඒ අය හරියට කළත් ඒ අය වැරදියට කළත් ඒ නියමිත පත් කරපු කාල සීමාව පත් කිරීමේ නීතිමය තත්ත්වෙ තිබෙන නිසා කටයුතු කිරීමේ නීතිමය තත්ත්වෙ තිබෙන නිසා ඒ අයගේ හරියට වැඩ කළේ නැත්නම් ඒ අය ඉවත් කිරීමේ හැකියාවක් කලින් තිබුණේ නැහැ. නමුත් නව විවස්ථා සංශෝධනය තුළ ඒ තත්ත්වය ඇතිකර තිබීම විශේෂයෙන්ම ඉතාමත් සුබවාදී තත්ත්වයක් විදිහටයි මා පෞද්ගලිකව දකින්නේ. ඒ වගේම අද රට හමුවේ තිබෙන තව එක ප්‍රධාන චෝදනාවක් 19ටත් 18ටත් 20ටත් 21ටත් 22ටත් ඡන්දෙ දුන්නා. ඒක ඇත්ත. මමත් ඒ ක්‍රියාමාර්ගය අනුගමනය කරපු කෙනෙක්. මේකේ අඩුපාඩුකම් තිබෙනවා. මේක අපි පිළිගන්න ඕනේ. ප්‍රතිපත්ති මේ වශයෙන් අපට ප්‍රශ්නයක් තිබෙනවා. හැබැයි මේ සඳහා බලපාන තව එක ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා. කවුරුත් කතා කරන්නේ නැහැ. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව කතා කරනවා. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්නේ පාර්ලිමේන්තුවෙන්. පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු තේරීපත් වෙන්නේ දේශපාලන පක්ෂවලින්. හැබැයි දේශපාලන පක්ෂවල ව්‍යවස්ථාව ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. මේක ප්‍රධාන ප්‍රශ්නයක්. අද මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන 90%ක් දේශපාලන පක්ෂවල ව්‍යවස්ථාව කොතෙක් දුරට ප්‍රජාතන්ත්‍රවාදීද කියන එක පිළිබඳව විශාල ප්‍රශ්නයක් තිබෙනවා. එම නිසා ඒ දේශපාලන පක්ෂවල සමාජිකීන්ට නිවැරදි හදවතට එකඟව තීන්දුවක් ගැනීම පිළිබඳව ප්‍රශ්නකාරී තත්ත්වයක් අද අපේ රට හමු වී තිබෙනවා. එම නිසා අපි පාර්ලිමේන්තුව තුළ රටේ නීතියට බලපාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරනවා වගේම දේශපාලන පක්ෂවල ව්‍යවස්ථාව පිළිබඳවත් මං හිතන්නේ දැනට වඩා වැඩි අවධානයක් යොමු කිරීමේ කාලය අද එළඹලා තිබෙනවා. ඒක විය යුතු කරුණක්. ඒක බොහෝ දෙනෙකුට කතා කරන්න පුළුවන්කමක් නැහැ. කතා කරන්නේ නැහැ ඒක. ඒකට හේතුව කතා කරන්නවත් පුළුවන්කමක් නැහැ. කතා කළොත් පක්ෂයෙන් විනය පරීක්ෂණ කරනවා. පක්ෂවලින් අයින් කරනවා. අද මේ පාර්ලිමේන්තුවේ 225න් 190කට විතර මේ ප්‍රශ්නේ තිබෙනවා. මේක තමයි ඇත්ත කතාව. ඉතින් ඒකින්ද මේ අඩුව නිවැරදි වෙන තාක්කල් අනිවාර්යෙන්ම පක්ෂේ නායකත්වයේ පක්ෂේ ගන්න තීන්දුවට එකඟව කටයුතු කිරීමට සමාජිකයින්ට අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා. ඒ නිසා තමයි ඇතැම්ම අය අහනවා 19ටත් දුන්නා 20ටත් දුන්නා 21ටත් දුන්නා 22ටත් දෙනව නේද කියලා. නමුත් ඒ ඡන්දෙ දෙන්න සිද්ධ වුණු අයට වෙන්න මේ කරුණ බලපෑවා කියන එකත් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. ඉතින් නිසා අපි රටේ ප්‍රජාතන්ත්‍ර
ගරු ඇමැත්තුමා තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
රටේ නිසි ප්‍රජාතන්ත්‍රවාදයක් අපි බලාපොරොත්තු වෙනවා නම් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව කතා කරනවා වගේම දේශපාලන පක්ෂවල ව්‍යවස්ථාව සකස් කිරීම පිළිබඳවත් මීට වඩා වැඩි නීතිමය වශයෙන් මැතිවරණ කමිෂන් සභාව මං හිතන්නේ අවධානය යොමු කළ යුතුයි කියන එකයි මගේ පෞද්ගලික අදහස බවට පත් වෙලා තිබෙන්නේ. ඉතින් මේ නිසා විශේෂයෙන්ම අපි 19 වෙනි සංශෝධනයටත් අපි ඡන්දය ලබා දුන්නේ ඒ වෙලාවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමත් පොරොන්දුවක් ලබා දුන්න මැතිවරණ ක්‍රමය සංශෝධනය කරනවා කියලා. නමුත් මැතිවරණ ක්‍රමය සංශෝධනය වුණේ නැහැ. ඉතින් මේ නිසා අපි අදත් ඉන්නේ මේ මැතිවරණ ක්‍රමය සංශෝධනය විය යුතුයි. මැතිවරණ කල්තැබීම කොහෙත්ම අපි අනුමත කරන්නේ නැහැ. අනුමත නොවිය යුතුයි. හැබැයි අපි සියලුම දෙනාම මේ මැතිවරණ කල්දැමීමේ ක්‍රියාවලියට දායක වෙලා තිබෙනවා. පළාත් සභා මැතිවරණය අපි අද මේ තත්ත්වයට පත්වීම සඳහා අපි ඔබ අපි සියලුම දෙනාම අපි ඉන්න ආණ්ඩුවේ පළාත් පාලන ඇමතිවරයා ප්‍රථම වතාවට සීමා නිර්ණ කමිෂන් සභා වාර්තාව ඇමතිවරයා ඉදිරිපත් කරලා ඇමතිවරයා විරුද්ධව ඡන්දය දුන්නා. මේක තමයි ඇත්ත කතාව. ඉතින් එතකොට අපි ඒ වෙලාවේ මැතිවරණ කල් දැමීම වෙනුවෙන් දෙමළ සන්ධානයේ එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි සියලුම දෙනාම කටයුතු කළා. මේක තමයි ඇත්ත කතාව. ඉතින් ඒක අපි පිළිගන්න ඕනේ. ඉතින් එම නිසා විශේෂයෙන්ම මේ මැතිවරණ සියලුම දෙනාට එකඟ වෙන්න පුළුවන් මැතිවරණ ක්‍රමයක් ස්ථාපිත කර ගැනීම පිළිබඳව අභියෝගයක් අද තිබෙනවා. මං හිතන්නේ සියලුම දෙනාට සාධාරණයේ ඉටු වෙන පරිදි 100%ක්ම අපේ
කතාව
සුළු ජාතික අපේ සහෝදර ජනතාවට සාධාරණ ඉටු වෙන පරිදි සියලු සුළු දේශපාලන පක්ෂවල සාධාරණ ඉටු වෙන පරිදි 100%ක්ම ඉටු වෙන පරිදි මැතිවරණ ක්‍රමයක් අපිට හදා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එහෙම ක්‍රමයක් නැහැ ලෝකේ. සමානුපාතික ක්‍රමයේ 100%ක්ම ක්‍රියාත්මක කළත් මිශ්‍ර ක්‍රමයේ ක්‍රියාත්මක කළත් 100%ක්ම සාධාරණයේ සියලුම අයට ඉටු වෙන්නේ නැහැ. ඉතින් එම නිසා තමයි මේ ප්‍රශ්නේ තිබෙන්නේ.
කාලය අවසාන කතාව
සම්බන්ධව. නමුත් විශේෂයෙන්ම අපි ප්‍රතිපත්තියක් විදිහට දකින්නේ අනිවාර්යයෙන්ම අපේ රටට සාධාරණ ඉටු වෙන ඡන්දදායකයාගේ අයිතිය අසාධාරණයක් නොවන පරිදි මැතිවරණ ක්‍රමයක් සෑම මැතිවරණයකටම පාර්ලිමේන්තු පළාත් සභා සහ ඒ ප්‍රාදේශීය සභා කියන මැතිවරණ සඳහා අනිවාර්යයෙන්ම ඇති විය යුතුයි. ඉතින් එම නිසා විශේෂයෙන්ම අපි සියලුම දෙනා මේක රාශී වෙලා ඒ වගකීම අපි ඉටු කළ හොත් මං හිතන්නේ විවස්සා සංශෝධනය වගේම පක්ෂවල විවස්සා සංශෝධනය කිරීමේ වැඩපිළිවෙල වගේම මං හිතන්නේ එතකොට තමයි මේ බලාපොරොත්තු වෙන නිදහස් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්
වෙන්නේ. කතා අවසන් කරන කරුණ මත
තියෙන නිසා අපි සියලුම දෙනා මේ ආකාරයෙන් අපි කටයුතු කරමු කියන ඉල්ලීම කරමින් මානිහන්
බොහොම ස්තුතියි. ගරු හරිසන් රාජකරුණා මැතිතුමා ඔබතුමාට විනාඩි 9ක කාලයක් තියෙනවා.
බොහොමත් ස්තුතියි මුලාසනාරෝට ගරු මන්ත්‍රීතුමනි. දැන් මේ විවස්ථා සංශෝධනය ගැන කතා කරනකොට ඇත්තටම විධායක ජනාධිපති ධූරය හඳුන්වා දීමත් එක්කම විශාල විරෝධයක් මේ රටේ මතයක් ඇති වුණා 77න් පස්සේ. විධායක ජනාධිපති ධූරය ඒ බලතල අඩු කරන්න ඕනේ කියලා විශාල ජනමතයක් ඇති වෙලා 2000 වර්ෂයේදී 17 වන සංශෝධනය ගෙනාවා. 17 වන සංශෝධනයේ තමයි විධායක ජනාධිපති ධූරයේ ඒ යම් යම් බලතල අඩු කිරීම ඉස්සල්ලාම සිදු වුණේ. දැන් මේ ආණ්ඩු පක්ෂයේ යම් පිරිසක් ඉන්නවා පුද්ගලයන් කේන්ද්‍රය කරගෙන සංශෝධන රටේ ව්‍යවස්ථාවට නොගෙන යුතුයි කියලා කියන පිරිසක්. හැබැයි ඔබට මතක් කරන්න ඕනේ 2010දී 18 වන සංශෝධනය ගෙනල්ලා ඒ විධායක ජනාධිපති ධූරයේ යම් බලතල අඩුවීමක් සිදු කරපු 17 වෙනි සංශෝධනය අහෝසි කරලා ඒ විතරක් නෙමෙයි ඒ යුද්ධය ජයග්‍රහණයේ වාසියත් අරගෙන එවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ කණ්ඩායම සියලු දෙනාම එකතු කරගෙන මැරෙනකන් ජනාධිපති වෙන්න අවශ්‍ය සංශෝධනය ගෙනාවේ 2010 18 වන සංශෝධනය. ඒ 18 වන සංශෝධනයෙන් පස්සේ ඒ බලතල නැවතත් එක පුද්ගලයකට ඒ බලතල ඒ විතරක් නෙමෙයි අර දෙවතාවකට සීමා වෙච්ච ජනාධිපති ධූරය විධායක ජනාධිපති ධූරය 77දී ඒ දෙවතාවකට පමණක් සීමා කරපු ඒ ජනාධිපති ධූරය මැරෙනකන් ඕනෑම තරම් ජනාධිපති වෙන්න පුළුවන් කියලා වෙනස් කරා. එතකොට ඒ වෙනස් කරේ ඒ පුද්ගලයෙක් නිසා. ඒකින්ද මේ අයට මතක් කරලා දෙන්න ඕනේ ඒ 2010දී 18 වන විවස්ථා සංශෝධනය ගෙනල්ලා පුද්ගලයෙක්ට මේ රටේ අවශ්‍යතාවයකට එහෙම නැත්නම් සමස්තයක් හැටියට නෙමෙයි මුලින්ම ඒ විධායක ජනාධිපති ක්‍රමයේ මේ රටේ විවස්ථාවේ වෙච්ච වෙනස් කිරීම එදා සිදු කරා. ඉන්පසුව නැවතත් යහපාලන රජය තුලදී අපිට පුළුවන් වුණා 19 වන සංශෝධනය ගෙන. ඒ 19 වන සංශෝධනයේදී ඉතාම වැදගත් ඒ විධායක ජනාධිපති ධූරයේ ඒ යම් යම් අඩුපාඩු වෙච්ච තැන් ව්‍යවස්ථාදායක සභාවක් ගෙනල්ලා එතනින් එහාට කොමිෂන් සභාවක් ගෙනල්ලා ඒ ප්‍රජාතන්ත්‍රවාදය යලි මේ රටේ ඇති කරා. හැබැයි මොකද වුනේ 2020දී නැවතත් 20 වෙනි සංශෝධනයක් ගෙනාවා. ඒ 20 වෙනි සංශෝධනයේ නැවතත් එතෙන්දී ඌමනාව වුනේ නැවතත් වෙන දෙයක් නෙමේ අර පුද්ගලයෙක් වෙනුවෙන්. ඒක එහෙම නැත්නම් ඒක පවුලක් වෙනුවෙන්. මේ රටේ තිබ්බ ප්‍රජාතන්ත්‍රවාදය හකුලා දමලා ඒ 20 වෙනි සංශෝධනයේ නැවතත් එක පුද්ගලයෙක්ට සියලුම බලතල ඇති කරා. අර කොමිෂන් සභා ඒ ප්‍රජාතන්ත්‍රවාදී ඒ වැඩපිළිවෙල සම්පූර්ණයෙන් ආපහු ආපස්සට හැරෙව්වා. ඒ 20 වෙනි සංශෝධනය. එතකොට 20 වෙනි සංශෝධනයෙන් පස්සේ නැවතත් දැන් අපි මේ 22 වෙනි සංශෝධනය ගෙනල්ලා තියෙනවා. දැන් මේ 22 වෙනි සංශෝධනයේ අපි මේ අවස්ථාවේදී ඊටාම පිළිකුලෙන් හරි කියන්න වෙනවා. දැන් මේ සංශෝධන දිහා බලනකොට මේ පාර්ලිමේන්තුවේ මේ සියලුම සංශෝධන වලට පක්ෂව ඡන්දෙ දුන්න පිරිසක් ඉන්නවා. 17 වෙනි සංශෝධනයටත් අතිස්සුවා, 18 වෙනි සංශෝධනයටත් අතිස්සුවා, 19 වෙනි සංශෝධනයටත් අතිස්සුවා, 20 වෙනි සංශෝධනයටත් අතිස්සුවා. දැන් හෙටත් අත උස්සන්න බලාගෙන ඉන්න පිරිසක් ඉන්නවා. මට හිතාගන්න බෑ කොහොමද මෙහෙම මේ රටේ ජනතාව මේ පාර්ලිමේන්තුවට තේරීපත් වෙන්නේ. තේරීපත් කරලා ඊට පස්සේ මේ ප්‍රතිපත්තිය පාවා දීලා විශේෂයෙන්ම ඇමතිකම් වලට මේ ආණ්ඩුවේ ඉන්න ඇමතිකම් වලට ඇමතිකම් ගත්තට පස්සේ ඒ සියල්ලම අමතක කරලා ඒ ඇමතිකම වෙනුවෙන් තමන්ගේ ආත්මය පාවා දුන්න කොටසක් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. 14 18 19 20ට දැන් 60 22ටත් ඡන්ද දෙනවා. එතකොට මේ රටේ ජනතාවට අපි කියනවා කරුණා කරලා මේ අය ගැන මේ අය මන් දන්නේ මේ මෙතනත් දැන් ඉන්නවද කියලා ඒ වගේ කීප දෙනෙක්. එක්කෙනෙක් දෙන්නෙක් මෙතන තාමත් ඉන්නවා. හරි එක්කෙනෙක් ලැජ්ජ නැතුව අතත් උස්සනවා. එහෙම කරා කියලා. ඉතින් මෙන්න මේ අය පිළිබඳව මේ රටේ ජනතාව තීන්දුවක් ගන්නෝ. ඊළඟ පාර්ලිමේන්තුවේදී හරි. කරුණා කරලා මේ රටේ අර ඇමතිකම් වලට ආත්මය පාවා නොදෙන පිරිසක් මේ පාර්ලිමේන්තුවට පත් කරලා දෙන්න කියලා මේ වෙලාවේදී අපි කියනවා. ඒ වගේම තමයි අපි සතුටු වෙනවා මේ අවස්ථාවේදී විජේදාස රාජපක්ෂ වැත්තුමා මේ කටයුත්ත වෙනුවෙන් මේ පාර්ලිමේන්තුවේ සියල්ලම දැනුවත් කරලා මේ ඉදිරිපත් කිරීම පිළිබඳව. හැබැයි අපිට තාම විශ්වාසයක් නැහැ මේ ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන ඒ සියලු දෙනාගේ එකකතාවයක් තියෙනවද කියන එක. මොකද අපි දැක්කා මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාර්යවස මන්ත්‍රීතුමා මාධ්‍ය සාකච්ඡාවල කියනවා ඒ 22 වෙනි සංශෝධනයට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ඉන්නවලු එකඟතාවයකට එන්නේ නැති. අපි බලාපොරොත්තු වෙනවා ඒ අය කවුද කියලා මේ රටම හඳුනාගනි හෙට දිනේදී. මේකට විරුද්ධව ඡන්ද දෙන අය ගැන මේ රටේ ජනතාව බලාගෙන ඉන්නේ මේ රටේ ජනතාව කවුද මේ කියන එක.
ඒ මොකද
මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන නෙමෙයි ඒ අය හිතන්නේ. ඒ අය ඒ කියන්නේ මේ අය බලාපොරොත්තු වෙන්නේ දැන් ඉස්සල්ලාම මහින්ද රාජපක්ෂ මැතිතුමාව ජනාධිපති කරලා දෙවතාවක් කරලා ආපහු අර 18 වෙනි සංශෝධනය කරලා ගෙනල්ලා මරණකන් ජනාධිපති වෙන්න උත්සාහ කරා. ඒක වැඩේ වැරදුනා විතරයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගෙනාව. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් පස්සේ දැන් ඉන්නවා බලාගෙන මේ අයගේ අවශ්‍යතාවය වෙනු කවුද ඊළඟට අර ද්විත්ව පුරවැසියෙක් හැටියට අර මොළහතානෝ බැසිල් රාජපක්ෂ වැත්තුමාවගේ. දැන් බැසිල් රාජපක්ෂ මැතිතුමාව ගේන එක තමයි මේ රටේ තියෙන දැන් ලොකුම ප්‍රශ්නේ මේ මන්ත්‍රීවරුන්ට. ඒ මොකද ද්විත්ව පුරවැසිය සංශෝධනය වීමක් සිදු වුණොත් බැසිල් රාජපක්ෂ මැතිතුමාට මේ පාර්ලිමේන්තුවට එන්න බැරි වෙනවා. අන්න ඒ ගැන තමයි මේ අය දැන් කල්පනා කරන්නේ. දැන් මේ රටේ තියෙන රටේ ප්‍රශ්න, මේ රටේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය, මේ ඒ වගේම ජාත්‍යන්තරයෙන් මේ වෙලාවේ අපිට ලබා ගන්න ඕන සහයෝගය ඇත්තටම මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් ලැබේවි. එතකොට ඒව නෙමෙයි මේ රටට අවශ්‍ය. මේ කණ්ඩායමට අවශ්‍ය වෙලා තියෙන්නේ තමන්ගේ ඊළඟ මැතිවරණය ජයග්‍රහණය කරන්න බැසිල් රාජපක්ෂව ප්‍රයෝජනෙට අරගෙන ඒ කීයක් හරි හොයාගෙන ඒ තන්දේ වැරදුනත් කමක් නැහැ කියලා හිතාගෙන ඒ අයට සහයෝගයක් ලබා දෙන්න. ඉතින් ඉතාම පැහැදිලි අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඇස් අරගෙන බලාගෙන ඉන්න හෙට දිනේ මේ මේ සංශෝධනයට කවුද පක්ෂව ඡන්ද දෙන්නේ, කවුද විපක්ෂව ඡන්ද දෙන්නේ. ඒ වගේම අපි කියන්න ඕනේ අර සංශෝධන සියල්ලටම 18, 14, 18, 19, 20 හෙට එන 22 මේ හැම ව්‍යවස්ථා සංශෝධනයකටම ඇමති කට්ටක් නිසා
තමන්ගේ
ආත්මය පාවා දුන්න අය පිළිබඳව ඉදිරියේදී ඔබ පාඩම උගන්වන්න කියන එක මේ වෙලාවේ ප්‍රකාශ කරමින් මම නියඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි.